පින්නතන අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට ජාතක පාලියේ සඳහන් වන මුගපක්ක කියන ජාතක කතාව ඇසුරු කරගෙන සිදුකරන ධර්මදේශනාවයි මේ සිදුකරන්න සූදානන් වෙන්. මිත්‍රයන්ට ද්‍රෝහි නොවීම සංසාර ගමන අපිට මොනතරං සුව ගෙනල්ල දෙනවද කියන කරුණු ටික තමයි මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ. අපි සඳහන් කළා කලින් දේශනාවල් වල පිරිත් පොතේ සඳහන් වන මිත්තානි සංස සූත්‍රය මුගපක්ක ජාතක කතාවේ කොටසක් කියලා. තේමිය පණ්ඩිතයන් විසින් සුනන්ද නම් රතාචාර්යන්ට මිත්‍ර ද්‍රෝහී නොවීමේ කුසල කර්මය පැහැදිලි කරපු හැටි. එහි ගාථා කීපයක් කලින් දේශනාවල් වල අපි සාකච්ඡා කරන්න යෙදුණ. අද ධර්ම දේශනාව ආරම්භ වෙන්නේ කලින් දේශනාව නතර කරපු තැන ඉඳලා. එහෙමනම් අපි අද සාකච්ඡා කරන්නේ අක්කුද්දෝ සගරං ඒති සභාය පටි නන්දිතෝ ඥාතීනං උත්තමෝ හෝති යෝමිත්තානං නදූපති කියන ගාථාවේ ඉඳලා. මේ ගාථාවේ තේරුම තමයි යමෙක් මිත්‍රයන්ට එරෙහි නොවන්නේ නම් ඔහු ඉතාමත්ම සතුටින් කටයුතු කරනවා. ඒ විතරක් නෙමේ සගරං ඒති කියලා සඳහන් කළේ තමන්ගේ නිවසෙන් පිටට ගියහම නැවත ආපහු නිවසට එනකොටත් ඔහු බොහොම සතුටු සිතින්ම තමයි එන්නේ. යන්නෙත් සතුටින් එන්නෙත් සතුටින්. ඥාති වර්ගයාගේ නිරන්තර ගෞරව සම්මානයට පාත්‍ර වෙනවා. මේ පිළිබඳව කරුණු ටිකක් පින්නතනේ අපි සාකච්ඡා කරහම අක්කුද්දෝ සගරං ඒති තමන්ගේ ගෙට ආපහු එනකොට බොහොම සතුටින් එනවා. හැබැයි පින්නතනේ හැමෝටම ඒක කරන්න බෑ. සමහර කෙනෙක් ගෙදරින් පිට වෙලා යනවා හරි සතුටින්. ඒ පිට වෙලා ගිහිල්ලා කරන කටයුතු ඇසුරු කරන අය මගදී දකින සිදුවීම් ඒවාගේ දේවල් එක්ක කේන්ති යනවා. ගෙදරින් සතුටින් ගියපු පුද්ගලයා ආපහු ගෙදරට එන්නේ කේන්ති අරගෙන. ගෙදර සිද්ධියකට නෙමෙයි මගදී වෙච්ච දෙයකට, මගදී දැකපු දෙයකට. සමහර වෙලාවට ඒ කේන්තියෙන් ගෙදර ඇවිල්ලා කේන්තිය පහකරගන්න ගෙදරයි පාවිච්චි කරන. දරුවන්ට බනිනවා, බිරිඳට බනිනවා, ස්වාමියාට බනිනවා, සේවකයන්ට බනිනවා, ගෙදර ඉන්න සුරතල් සත්තු වගේ අයට පහර දෙනවා, දරුවන්ට ගහනවා, බඩුමුට්ටු පොළොවේ ගහනවා. මේ කොහෙවත් ඇතිවෙච්ච සිද්ධියක් නිසා. එහෙම අවස්ථා අපේ සමාජෙත් අපි ඕන තරම් දකිනවා. අපේ ගෙවල් දොරවල් වලත් අපි ඒවාගේ තත්ත්වයන්ට ඕන තරම් මුහුණ දෙනවා. නමුත් මෙතන සඳහන් කරනවා මිත්‍රයන්ට ද්‍රෝහි නොවිච්ච පුද්ගලයා කවදාවත් එහෙම වෙන්නේ නැහැ කියලා. සතුටින්ම පිට වෙලා යනවා, සතුටින්ම ආපහු වෙනවා. යමෙක් මිත්‍ර ද්‍රෝහි නම් ඒ පුද්ගලයා බොහොම අඬදබර කරගන්නවා, නොසතුටු සිතින් තමයි සමහර වෙලාවට ආපහු වෙන්නේ. සභාය පටි නන්දිතු කතා කරන්න ගියහම ජනතාව අතරත් බොහෝම සතුටින් ඉන්නවා. ඒ කතාව අහන්න හැමෝම කැමති. ඒ කතාව අහගෙන ඉන්නකොට කාටවත් එපා වෙන්නේ නැහැ. කාටවත් නිදිමත දැනෙන්නේ නැහැ. කාටවත් කරදරයක් කියලා හිතෙන්නේ. ඉතාම පැහැදිලි වචන ප්‍රියමනාප වචන, ඔවුනොවුන්ට ගැලපෙන වචන ඒ පුද්ගලයා විසින් ප්‍රකාශ කරනු. උදාහරණයක් තමයි අපේ ආනන්ද මහරහතන් වහන්සේ. සඳහන් කරනවා ආනන්දයන් වහන්සේ කොයි තරං දීර්ඝ දේශනාවක් කළත් දැන්නම් දේශනාව ඇති කියලා කාටවත් හිතෙන්නේ කියලා. කොයි තරං වෙලාවක් දේශනාව කරනවද ඒ තාක් කාලයක් ආසාවෙන් මහගෙනඉන්නෝ. කැමැත්තෙන් මහගෙනඉන්නෝ. ඒ තරං ප්‍රියයි අහගෙන ඉන්න. ඊළඟට සඳහන් කළා නෑයන් අතර බොහෝම ගෞරවාදරයට පත්වෙනවා කියලා. හැමෝටම නෑදෑයන්ගේ ගෞරවේ හම්බ වෙන්නේ නැහැ. බොහෝ වෙලාවට අපි දකින්නේ කෙනෙක් ඉගෙන ගන්නකොට නෑදෑයෝ ඊරිසිය කරනවා. කෙනෙකුට හරියනකොට පවුලේ අය ඒක නවත්තන්න හදනවා. කෙනෙක් දියුණු වෙනකොට ඒක අඩාල කරන්න අණවින කොඩිවින වාගේ දේවල් හරි කරනවා. සමහර වෙලාවට රැකියාවකට, එහෙම නැත්නම් වෙනත් සම්මුඛ පරීක්ෂණයකට මේ වාගේ දේවල් වලට ලියමනක් ආවත් ඒක අරගෙන හංග ගන්නවා. එහෙම හුඟක් කරන්නේ පවුලේ අය, තමන්ගේ කියන අය. ඒ නිසා සමහර අය කතා කරනවා මේ කාරණාව සම්පූර්ණ වෙනකන් පවුලේ අයට නම් කියන්න එපා කියලා. නෑදෑයන්ට නම් දැනුවත් කරන්න එපා කියලා. ඇයි බයක් තියෙනවා ඒක වෙන්න දෙන්නේ නැති වෙයිද කියලා. ඒක මග නවත්වයිද කියලා. ගිහිල්ලා සුදුසු ආයතනවල ඒකට විරුද්ධව කතා කරයිද කියලා. සාමාන්‍ය අපි ජීවත් වෙන සමාජයේ ඒ තත්ත්වය එහෙමමයි. නමුත් මෙතන සඳහන් කරනවා කල්යාණ මිත්‍රයන්ට එරෙහි නොවුනනම් සංසාරේ ඒ පුද්ගලයන්ට කවදාවත් එහෙම බාධා කරන්න කවුරුවත් එන්නේ නැහැ කියලා. එහෙනම් මිතුරන්ට එරෙහි නොවීමේ ශ්‍රේෂ්ඨ විපාකය. ඊළඟ ගාථාවේ සඳහන් කළා සක්කත්වා සක්කතෝ හෝති ගරු හෝති සගාරව වන්න කිත්ති භතෝ හෝති යෝමිත්තානං නදූපති. මිත්‍රයන්ට ද්‍රෝහි නොවෙන පුද්ගලයා අනුන්ට සත්කාර කරල ගරු කරල තමන්ද සත්කාර සම්මාන ලබනවා. මිත්‍රයන්ට ද්‍රෝහි නොවෙනවා කියහම අපි මේ දේශනා මාලාව පුරාම මිත්‍රයෝ ගැන කතා කළා වරින් වර. එනම් මෙතන ප්‍රධාන වශයෙන් මිත්‍රයෝ කියන්නේ කාටද? බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට. හැබැයි මම කලින් දේශනාවෙත් සඳහන් කළා උන්වහන්සේලාට මෙතන මිත්‍ර කියන නාමයෙන් හඳුන්වන්නේ අපිට සංසාරයෙන් එතර යන්න මග කියන ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර උත්තමයෝ නිසා. ආං එහෙම කලණ මිත්‍ර උතුරන් උතුමන්ට, දරුවන්ට වැඩ කැමති මව්පියන්ට, ශිෂ්‍යයාගේ දියුණුව දකින්න කැමති ගුරුවරයාට, ස්වාමියාගේ යහපත පතන බිරිඳ, බිරිඳගේ යහපත දකින ස්වාමියා, මේ ආදි වශයෙන් මිත්‍රත්වෙහිලා සලකනවා කියලා. බිරිඳට අකමැති ස්වාමියොත් ඉන්නවා, ස්වාමියාට අකමැති බිරිඳවරුත් ඉන්නවා, දරුවන්ගේ කටයුතුවලට හරස් වෙන මව්පියොත් ඉන්නවා, යහපත් කටයුතුවලට පවා හරස් වෙනවා. එතන මිත්‍රශීලී බව එතන නැහැ. එතන අම්මා තාත්තා ළඟ වුණත් මිත්‍රත්වයේහිලා එතන සලකන්නේ නැහැ. නමුත් සඳහන් කළා යමෙක් මිත්‍රද්‍රෝහී නොවන්නේ නම් ඔහු අනුන්ට සත්කාර කරලා තමනුත් සත්කාර ලබන. බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලාට යම් කෙනෙක් සලකනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට ජීවිතේ නිවැරදි කරගන්නවද? හරි මගට යොමු කරගන්නවද? ඒ අයට බොහෝ දෙනා ප්‍රිය කරනවා. මිනිස්සු විතරද දෙවියොත් ප්‍රියයි. අමනුෂ්‍යොත් ප්‍රියයි. ගුණගරුක පුද්ගලයට. මෛත්‍රී ගුණ තියෙන කෙනාට. සිල් මත පිහිටලා ඉන්න කෙනාට. ලෝකයෙන් තියෙන ආශිර්වාදයක්. ඒ නිසයි සඳහන් කළේ අනුන්ට සත්කාර කරලා අනුන්ට ගරු කරලා තමන්ද සත්කාර ලබනවා කියලා. කලින් දේශනාවත් පැහැදිලි කළා මව්පියන්ට සලකන අයට අමනුෂ්‍යොත් කොයි තරං උදව් කරනවාද කියලා. අපේ ධර්මය සඳහන් වෙනවා මව්පියන්ට සලකන දරුවන්ට යක්ෂයෝ පවා රැකවරණයක් සකස් කරලා තියෙන හැටි. දෙවියන්ගේ පවා රැකවරණය හැටෙන හැටි. අපි ඉතාම සිල්වත්ව ගුණවත්ව තුනුරුවන්ට අනුව ජීවත් වෙනවනම් ඒපු අයට සමාජයෙන් ලැබෙන්නේ පුදුමාකාර ප්‍රශංසාවක්. පුදුමාකාර ගෞරවය. ඊළඟට සඳහන් කළා අනුන්ට ගරු බුහුමන් කර තමන්ද ගරු බුහුමන් ලබයි අන්‍යයන් නිසා ඔහුගේ කීර්ති ഘോഷාව පැතිරේ. ඊටාම ධාර්මික පුද්ගලෙක් යම් තැනක දැක්කහම අපි සමහර ලාට කෙනෙකුට කතා කරලා කියනවා දැක්කද අර මිනිසයා. ওই මිනිසයා මෙහෙම ජීවත් වෙන කෙනෙක්. හරීම හොඳ කෙනෙක්. බොහොම ශ්‍රේෂ්ඨ කෙනෙක්. වචනයක් කතා කළත් ඇති පුදුම නිමිච්ච බව. පුදුම මෛත්‍රී ගුණය. ඒ පුද්ගලයාට ඇහෙන්නේ නැති වුණාට අපි අර පිරිසත් එක්ක වර්ණනා කරනවා. අපි තැනකට දුරකට බැහැරකට ගියහම සමහර වෙලාවට කෙනෙකුගේ විශේෂ අවධානය යොදා ගන්න ඕන නිසා කෙනෙකුගෙන් විශේෂ පිහිටක් ලබන්න ඕන නිසා අපි සමහර ලාට ගුණවත් කෙනෙකුගේ නම කියලා කියනවා. අපි අහවලාගේ ගමේ මම අහවලාගේ ඥාති. අපි අහවලා හොඳට අඳුරනවා. එහෙම ගුණවත් කෙනෙක් ගැන කියහමත් අන්‍යයන්ගෙන් අපට යම් සත්කාරයක් ලැබෙනවා. එනිසා කීර්ති ഘോഷාව අනුන් නිසා හැම තැනම පැතිරිලා තියෙනවා. ඊළඟට පිනතුනි සඳහන් කළා පූජකෝ ලබතේ පූජං වන්දකෝ පටිවන්දන යසෝ කිත්තිංච පප්පෝති යෝමිත්තානං නධූපති. පූජකෝ ලබතු පූජා. මිතුරන්ට ද්‍රෝහි නොවෙන පුද්ගලයා මිතුරන් පුදල තමනුත් පූජ්‍යත්වයට පත්වෙනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ යම් කෙනෙක් සැදැහැසිතින් වන්දනාමාන කරනවන බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාළ ධර්මරත්නයට අනුව අපි අපේ ජීවිතය පවත්වනවන අපට නොපෙනෙන අමනුෂ්‍ය බලවේග නිරන්තරයෙන් අපේ රැකවරණයට ඉන්නවා. ඒ රැකවරණය අහවල් තැනට නැහැ, අහවල් කරුණෙදී තියෙනවා කියන කාරණාවක් නෑ. බුදුරජාණන් වහන්සේ තිසරණ ගත ආර්ය ශ්‍රාවකයට දේශනා කළේ, පෘථග්ජන ආර්ය ශ්‍රාවකයට දේශනා කළේ යම් බයක් තැති ගැනීම ලොමු දෙහ ගැනීම යම් තැනක ඇති වෙනවද. ඒ හැම වෙලාවකම බුදුරජාණන් වහන්සේ මතක් කරන්න කියලා. කරදරයක් දුකක් කම් කටුල්ලක් පීඩාවකට හිංසනයකට භාජනය වෙනවද බුදුරජාණන් වහන්සේ මතක් කරන්න කියලා. යක්ෂ දෝෂයක් ප්‍රේත දෝෂයක් ආදී අමනුෂ්‍ය බලපෑමකට ලක් වෙලා ඉන්නවනම් බුදුරජාණන් වහන්සේ මතක් කරන්න කියලා. එනම් බුද්ධාදී මහෝත්තමයාණන් වහන්සේලා දේශනා කරපු මග ගමන් කරනවද, ඒ උතුමන් වහන්සේලා පුදනවද, ඒ අයට පුදුමාකාර ආරක්ෂාවක් තියෙනවා. උදේනි රජ්ජුරුවන්ගේ බිසව වෙස්සාමිත්තාව. උදේනි රජ්ජුරුව යුද්ධයෙන් පැරදුනාට පස්සේ නැවත වතාවක් තමන්ගේ රාජ්‍යයට යන්න පිටත් වුණහම සතුරු රජ්ජුරුවන්ගේ පිරිස ඇය අල්ල ගත්තා. ඇය අරගෙන ගියා සතුරු රජ්ජුරුවගාවට. බෙස්සාමිත්තා බිසව රූපයෙන් හරි අග තැන්පත්. ඇගේ රූපය දැක්කහම අර රජ්ජුරුවන්ට හිතුණා ඇය අග්‍රමහේෂිකාව කර ගණ්ඩුවන කියලා. ඇයට ඒ සඳහා යෝජනාවක් කළ. නමුත් වෙස්සාමිත්තාව සඳහන් කළා මම ඒකට අකමැතිී කියලා. හේතුව ඇහුවට පසේ සඳහන් කළා මගේ ස්වාමියා මරණයට පත් වුණ. ස්වාමියා මරණයට පත්තිච්ච සෝක ගින්දරෙන් මම තාමත් දැවෙනවා. යළිත් ඔබත් මගේ ස්වාමියා බවට පත් වුණ හම. තවත් අවස්ථාවක අකාලි ඔබත් මැරිල ගිය හම්. ඇතැන් ඔබත් මැරුණ හම මට ආපහු සැරයක් මේවාගේ මහගින්නක් කුරුම වෙනවා. මෙවන් බලවත් දුකක් ආය ලැබෙනවට මම කැමතිනේ. මෙහෙම කිය කියා සතුරු රජ්ජුරුවන්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කරනකොට රජ්ජුරුවන්ට තරහ ගියා. රජ්ජුරුව තමන්ගේ පිරිසට මතක් කළා මහගිනි ගොඩක් ගහලා දෙපැත්තෙන් ගිනි තියලා ගිනි යාවෙනකොට ඇය ගෙනහිල්ලා ගින්නට දාන්න කියලා. මේ වෙලාවෙත් තෙරුවන් සරණ ගිහිල්ලා ධර්මය හොඳට දන්න වෙස්සාමිත්තා බිසව මේවාගේ නිර්දෝෂි පුද්ගලයෝ මෙහෙම මරණ එක මොන තරන් අකුසල් රැස්වෙන වැඩක්ද කියන කාරණාව ගැනත් කරුණු පැහැදිලි කළා. දේශයෙන් රත්වෙලා රාගෙන් පීඩාවට පත්වෙලා හිටපු රජ්ජුරුවන්ට එමකොවත් තේරුන්නේ. ගිනිගොටට ගෙනහිල්ල ඇය විසි කරන වෙලාව ඇය බේරගණ්ඩ තමන්ට හිතවත් රාජපුරුෂයොත් නෑ, තමන්ගේ ස්වාමියත් නෑ, අම්ම තාත්තත් ළඟනෑ, ඇයට කාගවත් සරණකුත් නෑ. නමුත් වෙස්සාමිත්තාවට මතක් වුණේ බුද්ධං සරණං ගච්ඡාමි, මට දැන් තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සරණ විතරයි. පිනතුනි මේ කාරණාව හරිම ගැඹුරු කරුණ. බුදුන් සරණ යනවා කියන එක බුදුරජාණන් වහන්සේ පිළිබඳව මොන තරම් නිරවුල් නිවැරදි අවබෝධයක් ඇති නිසාද මේ ගින්නට විසි කළත් භාගිතුන් වහන්සේගේ සරණින් මම රැකෙයි කියලා විශ්වාසයක් තියන්න. අපිට සමහරලාට එහෙම හිතෙන්නේ. අපිට ලෙඩක් දුකක් කරදරයක් හැදුනහම මතක් වෙන්නේ වෙනත් වෙනත් දේවල්. හොයාගෙන යන්නේ වෙන වෙන තැන්. නමුත් හැබෑම ආර්ය ශ්‍රාවකයා ඒ ශ්‍රාවකයට ඉස්සල්ලාම මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ. ආං ඒ රැකවරණය හැබෑම තිසරණගත ශ්‍රාවකයට නොවඩුවම ලැබෙන. වෙස්සාමිත්තාවත් ගිනි මැලේ ඇතුළේ පියුම් ගැබක් ඇතුළට වැදුන හංස දේනුවක් වගේ බොහොම නිර්ුපද්‍රිතව ඉන්නව දැකල රජ්ජුරුව දුවගෙන ඇවිල්ලා ඇය ඔසවගත්තා. තමන්ගේ රාජ්‍යයට මරගෙන ගිහිලා සිංහාසනය මත වඩා හිඳිව්වා. රාජමාලිගාවේ අයත් බලාගෙන රටේ ජනතාවත් බලාගෙන ඔටුන්නත් එක්ක සියලු ආභරණ සහිතව රජ්ජුරුව වෙස්සාමිත්තා ගාව දන ගහලා මේ ආශ්චර්යට හේතුව මොකක්ද කියලා අහනවා. ඇය සඳහන් කළේ මගේ කියලා කිසි කෙනෙක් නැති මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මං අත්න හැර ඉන්නවා. උන්වහන්සේගේ පිහිට හැර මට වෙන කාගවත් පිහිටක් නෑ. උන්වහන්සේගේ පිහිට තරං මේ ලෝකෙ වෙන කාගෙන්වත් මට පිහිටකුත් නෑ. මේ රැකවරණය ඒ නිසයි කියලා රජ්ජුරුව සඳහන් කළා. මොහොතකට කලින් ඔබට කළපු යෝජනාව මගේ බිසව වෙන්න කියලා. නමුත් මං දැන් කරන යෝජනාව මෙතැන් පටන් මගේ දිවි තිබෙනතුරු ඔබේ දිවි තිබෙනතුරු ඔබ මගේ අම්ම වෙන්න. මෙතැන් පටන් මට ධර්මානුකූලව අවවාද අනුශාසනා කරන්න. පිනතුනි හරියටම භාග්‍යතුන් වහන්සේ සරණ ගියහම මොන තරම් නම් රැකවරණයක් තියෙනවද කියන කාරණාව විස්තර කරලා ඉවර කරන්න බැරි තරම්. හැබැයි හරියටම බුදුන් සරණ ගියපු ශ්‍රාවකයා පන්සිල් උල්ලංඝනය කරන්නෙත් නැති කෙනෙක්. බෞද්ධකම සම්පූර්ණ වෙන්න එතකොට. තිසරණෙහි පිහිටි හැම භාගයයි පන්සිල් ආරක්ෂා කරනකොට ඉතුරු භාග. කාරණා දෙකම එකතුන හම තමයි මේ කරුණ රවුම් වෙන්නේ. ආං එවන් අයට පුදුම රැකවරණයක් මේ ලෝකිතියේ. එවන් මහෝත්තම බුදුරජාණන් වහන්සේට යම් කෙනෙක් පූජා පවත්වනවන ගරු සත්කාර සම්මාන කරනවනං සැදැහැසිතින් වඳිනවනං පුදනවන මොන තරං ආනිසංස ලැබෙනවද, කොයි තරංනං රැකවරණ ලැබෙනවද. මේ ලෝකෙ කී දෙනෙක් කීයක් දේවල් කරලා ජයග්‍රහණය ලබනවාද. නොයෙක් නොයෙක් කරුණුවල ජයග්‍රහණය කරල සහතිකාරගෙන පදක්කං අරගෙන තෑගි අරගෙන කටයුතු කරන අවස්ථා අපි දකින. සමහර වෙලාවට කෙනෙක් පිටරටක ගිහිල්ල දිනුවහම රතු පලස් එලල මංගල බෙරවාදනය කරලා සක් පිඹල ඒයි පිළිගන්නේ. නමුත් පින්නතුනි සඳහන් කළා ලෞතුරා බුදුරජාණන් වහන්සේ ළඟ වත කරලා බුද්ධ මාලිගාවෙන් එළියට එන කෙනෙක් පිළිගන්න රතු පලස් එළල කවුරුවත් නැති වුණාට දෙවි දේවතාවෝ බලාගෙන ඉන්නවා කියලා. අර රතු පලස් එළපු පුද්ගලයාට වඩා සියක් කෝටි වාරයක් බුද්ධ වත කරලා එළියට එන කෙනා ශ්‍රේෂ්ඨයි. රතු පලස් මතින් ගියපු අය ජීවිත කෙරවලේ නිරේටම යන්නත් පුළුවන්. නමුත් බුද්ධ වත කරපු කෙනා, බුදුන් පුදපු කෙනා දිවි කෙළවර සුගතියක ගිහිල්ල උප්පත්තිය ලබනවා. ඒ නිසායි මෙතන සඳහන් කළේ බුද්ධාදී මහෝත්තමයන්න් වහන්සේලා යමෙක් පුදයිද ඔහුටත් අපමණ පූජා සත්කාර ලැබෙන, අපමණ ආරක්ෂාවක් ලැබෙන. භික්‍ෂූන් වහන්සේලාට මිනිස්සු පුදුම විදිහට ගරු කරනවා. ඒ බෞද්ධ අය විතරද ගරු කරන්නේ? සමහර වෙලාවට අන්‍යාගමික ගෙදරකට ගියත් ආසනයක් පනවල සුදු පිරිවටයක් එලල වාඩිවෙඩ සකස් කරනවා. ඒ විශේෂ ගෞරවයක් තියෙන නිසා. අන්‍යාගමික ප්‍රදේශයක ගමන් කළ විශේෂ ගෞරවයක් තියෙන. විදේශ රටකට ගියත් විශේෂ ගෞරවයක් තියෙන. ඇයි මේ ගෞරවේ? බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලාට අනුකූලව ජීවත් වෙන නිසා. භික්ෂුවක් කියල කියන්නේ දිවි හිමියෙන්ම බුද්ධ රතනයට ධර්ම රතනයට අනුව කටයුතු කරන්න ප්‍රතිඥා දීපු කෙනා. ඒ නිසයි භික්ෂුවක් කියලා කිව්වේ. බුද්ධ රතනයට ධර්ම රතනයට අනුව මුළු ජීවිතේම පවත්වන්න ප්‍රතිඥා දුන්න කෙනාට කිව්වා සංඝ රතනය කියලා. එහෙමනම් භික්ෂූන් වහන්සේලාට මේ තරම් ගරු කරන්නේ ඇයි? සිව්පසයෙන් අපෝපස්ථාන කරන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීමට අනුව දිවි ගමන සකස් කරගත්ත නිසා. ඊළඟට සඳහන් කළා එවන් අය බොහෝ දෙනාගේ වන්දනා මානනයට භාජනය වෙනවා කියලා. පසළොස්වක දවසේ පන්සලට ගිහිල්ලා උපෝසත සිල් සමාදන් වෙච්චහම, සිල් සමාදන් නොවුන අය පන්සලට ආවහම ජීවිතේ කවදාවත් වැඳල නැති කෙනෙකුට නමුත් සිල් අරගෙන ඉන්න දවසි වැඳල යනවා. ඒ තරම් ගරු බහුමානයට ලක් වෙනවා. ඒවාගේ සරල කාරණා තුළින් භාග්‍යතුන් වහන්සේගේ මගට පිළිපන් කෙනා මොන තරම් ශ්‍රේෂ්ඨද කියන කාරණාව පැහැදිලි වෙනවා. නමුත් පහුවදා පාරේ දැක්කහම සමහරලාට වඳින්නේ නැහැ. ඊළඟ පෝයදා පන්සලේ දැක්කහම වැඳල යනවා. ඊළඟට සඳහන් කළා සම්පත් ලබනවා කියලා. බොහෝම සම්පත් පහළ වෙනවා. පහළ වෙනවා කියලා සඳහන් කළේ සිල් රැකීමේ විශේෂ ආනිසංසයක් තමයි පුද්ගලයා ධනවත් වෙන්න පටන් ගන්නවා. නමුත් ධර්මය දන්නේ නැති අපේ කල්පනාව සිල් කඩලා තමයි ධනෙ හම්බ කරන්න පුළුවන් කියලා. නේ සර්වඥ වූ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සිල්වත් කෙනා ධනයෙන් පෝෂණය වෙනවා කියලා. සමහර කෙනෙක් බොහෝම සාධාරණ ධනය උපයන්න කටයුතු කරනවා. මහා ධනස්කන්ධයක් ලැබෙන්නේ නමුත් ලෝභ හිත හුඟක් තියෙන නිසා මහලොකු ධනස්කන්ධයකට කැමැත්තක් තියෙනවා. ඌරෝ හදන කෙනෙක්, ගවයෝ විකුණන කෙනෙක්, කුකුළු ගොවිපලක් තියෙන කෙනෙක් බොහොම වේගෙන් දියුණු වෙනවා දකිනවා. මත්කුඩු විකුණන කෙනෙක්, රාරක්කු විකුණන කෙනෙක් බොහොම වේගෙන් දියුණු වෙනවා දකිනවා. ඒ වුණට අර ධාර්මික පුද්ගලයා ඒ තරම් ලොකු දියුණුවක් ලැබල නැහැ. ඒ හින්දා ඔහුටත් හිතෙනවා මමත් එහෙම කළා නම් හොඳයි කියලා. සමහර අය දැහැමි බව අත්හැරලා ආපහු එතෙන්ට යනවා. නමුත් පින්නතුනි ඒ වැරදි වෙළඳාමෙන් ධනෝපායන ක්‍රමයෙන් ලබාගත්ත කෝටි ගණන් ධනය කවදාවත් අපි සුවපත් කරයිද? ඒ ධනය වියදම් කරලා දානයක් දුන්නොත් ඒත් හම්බ වෙන්නේ අල්පසාවද්දි කුසලයක්. ඒ ධනය වියදම් කරලා විහාරස්ථානයක් හැදුවොත් ඒත් හම්බෙන්නේ අල්පසාවද්දි කුසලයක්. ඒ ධනය වියදම් කරලා අන් අයට නොයෙක් උපකාර කළත් ඒත් අපට හම්බ වෙන්නේ අල්පසාවද්දි කුසලයක්. ඇයි බුදුරජාණන් වහන්සේ වැරදි ධනෝපායන ක්‍රම පහක් පෙන්නලා තහනම් කරලා තියෙනවා? ඒ තහනම් කරපු වෙළඳාමෙන් නම් ධනය උපයන්නේ අපි බුදුරජාණන් වහන්සේගේ වචනයට කීකරුද? අකීකරුයි නම් අපිට බුදුරජාණන් වහන්සේගේ සරණ තියෙනවද? සරණ නැහැ. නමුත් අර ධාර්මිකව ජීවත් වෙච්ච කෙනා කාටවත් අතපාන්න නැතුව ජීවත් වෙනවා. කාගෙන්වත් ඉල්ලන්නේ නැතුව ජීවත් වෙනවා. රටගම අල්ලන්න ලොකු ධනයක් නැති වුණාට ඔහු ළඟ තියෙන සාමාන්‍ය මුදලින් දානයක් දුන්නත් අර අධාර්මික ධනෙ උපයපු කෙනා කෝටි ගාණක් වියදම් කරලා දෙන දානෙට වඩා මගේ ප්‍රමාණයෙන් දුන්න සාමාන්‍ය දානේ ඉතාම මහත්ඵලයි, මහානිසංසදායකයි. යමෙක් සිල්වත් වෙන්න වෙන්න ඔහු ධනවත් වෙනවා කියලා සඳහන් කළා. ඔහුගේ කීර්ති ഘോഷාව මිනිසුන් අතර විතරක් නෙමෙයි දෙවියන් අතර පවා පැතිරිලා යනවා. එනම් මෙතන සඳහන් කළා සම්පත් ලබනවා, ඔහුගේ හොඳ නාමය හැම තැනම පැතිරෙනවා කියලා. අග්ගි යතා පජ්ජලති දේවතාව විරෝචති සිරියා අජහිතෝ හෝති යෝමිත්තානං නදූපති. අග්ගි යතා පජ්ජලති, යම් කෙනෙක් මිත්‍රද්‍රෝහී කර්මය කරන්නේ නැත්නම් සඳහන් කළා ඔහු ගින්න වගේ දිලිසෙනවා කියලා. මිත්‍රද්‍රෝහී නැත්නම් ඔහු ගින්න වගේ දිලිසෙනවා, බැබලෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. දේවතාව විරෝචති, දෙවියෙක් වගේ බැබලෙනවා. ගින්න වගේ බැබලෙනවා, දෙවියෙක් වගේ බැබලෙනවා. සිරියා අජහිතෝ හෝති යෝමිත්තානං නදූපති. ඔහු ළඟ හැම වෙලාවෙම සිරි කත රැඳෙනවා කියලා සඳහන් කරනවා. අපි කතා කරන්නේ ශ්‍රියාකාන්තාව කියලා. ජාතක පාලියේ තියෙනවා තව ජාතක කතාවක් සිරි කාලකන්ණි ජාතකය කියලා. සිරි කියන්නේ එක දුවක්, කාලකන්ණි කියන්නේ තව දුවක්. දෙන්නගෙම නන්දක එකතු කරලා තමයි සිරි කාලකන්ණි ජාතකය. මේ දෙව්දූවරු දෙන්නම සතරවරන් දෙවියන්ගේ දුවලා දෙන්නේ. යම් පුද්ගලේ ශ්‍රද්ධාවන්තයි නම්, යම් පුද්ගලේ ඉතාම ගුණගරුකයි නම්, යම් පුද්ගලේ තිසරණ සහිත ගිහිල්ලන යහපත් අදහස් යහපත් ක්‍රියාකාරකම් යහපත් වචන කායික ක්‍රියා නිවැරදි වාචසික ක්‍රියා නිවැරදි මානසික ක්‍රියා නිවැරදි නම් ආන් ඒ පුද්ගලයා ළඟ හැමදාම සිරි කත රැඳෙනවා කියලා සඳහන් කරනවා. යමෙකුගේ සිත කය වචනය දොස් සහිතයි නම් සිතින් කයින් වචනයෙන් කරන කියන දේවල් අඩුපාඩු සහිතයි නම් ඒවගේ දොස් සහිත කාරණා තියෙනවන කොහොමත් ඒ කරුණු දොස් සහිතයි. සිතකය වචනය යමෙකුගේ සංවර නැත්තං එතන තියෙන්නේ දෝෂ දර්ශනයට ලක්වෙන දේවල්ම. නිකම්ම කාලය ගත කරලා දානවන එතන නිකං කාලය ගත කරනවා කියල කීවේ ගුණයක් දහමක් ජීවිතයට එකතු කරගන්නේ නැත්තං. යහපත් පුණ්‍ය කටයුත්තක යෙදෙන්නේ නැත්තං ආං ඒ පුද්ගලයාගේ ගෙදර ඔහු ළඟ හැමදාම කාලකණ්ණි රැඳෙනවා කියලා. ගුණධර්ම නැති කෙනා ළඟ කාලකණ්ණියේ ඉන්නවා. ගුණධර්ම ඇති කෙනා ළඟ ශ්‍රියාකාන්තාව ඉන්නවා. සිරියා අජහිතෝ හෝති යෝ මිත්තානං නදූපති. එහෙනම් මිතුරන්ට එරෙහි නොවෙන අය ළඟ සිරි කත හැමදාම ගැවසෙනවා කියන කාරණාවයි මේ සඳහන් කරන්නේ. ඒ විතරක් නෙමෙයි පින්නතිනි බොහෝ දෙනාගේ සහයෝගය ලැබෙන්න පටන් ගන්නවා. දැන් සමහර කෙනෙකුට යාළු මිත්‍රයෝ හුඟක් ඉන්නවා. හදිසියේ ගමනක් බිමනක් යන්න වෙනවා. හදිසියේ බේතක් හේතක් ගන්න යන්න වෙනවා. හදිසියේ තමන්ගේ බඩුමුට්ටු ටිකක් කොහාට හරි ප්‍රවාහණය කරන්න වෙනවා. යාළුවෝ ගොඩක් ඉන්නවා. ඒ වුණාට කවුරුවත් කොච්චර යාළුකම තිබුණත් මගේ වාහනේ ගිහිල්ල එන්න. ඔය බඩු ටික මගේ වාහනෙන් අරගෙන යන්න. එහෙම කියන කෙනෙක් නැහැ. වාහනේ දෙනවා. හැබැයි මුදල ඉල්ල ගන්නවා. බඩු ටික ගෙනහිල්ලා දෙනවා. මුදල ඉල්ල ගන්නවා. සහයෝගිට නැහැ කවුරුවත්. ආන් ඒ වාගේ ගෙදර නොයෙක් කටයුතු යෙදෙනවද? ඒ හැම එකකම මුදලට කුලියට තමයි යාළුවෝ මිත්‍රයෝ කියන අයත් ඇවිල්ලා තියෙන්නේ. නමුත් එහෙම නෙමෙයි. මිත්‍රයන්ට ද්‍රෝහි නොවිච්ච කෙනා ළඟට බොහෝ යාළුවෝ මිත්‍රයෝ එකතු වෙනවා. ඔවුන් කවදාවත් උදව්වක් උපකාරයක් කරන්නේ ධනය මුදලක් බලාපොරොත්තුෙන් නෙමෙයි. ඒ වාගේ කරුණු කාරණා රාශියක් මේ ගාථා රත්නයන් තුළ සඳහන් කරනවා. ගාවෝ තස්ස පජායන්ති කෙත්තේ උත්තං විරූල්හති උත්තානං පළමස්නාති යෝමිත්තානං නදූපති. මිත්‍ර ද්‍රෝහී නොවෙනවනං යම් පුද්ගලේ අඩුවක් නැතුව ඔහුට සම්පත් ලැබෙනවා කියල සඳහන් කළා. අඩුවක් නැතුව සම්පත් ලැබෙනවා කියහම් සමහර අයට හොඳට ගවය බෝ වෙනවා. එතකොට අද ගවයෝ බෝ කරපු සමහර කෙනෙක් ඒ ගවයෝ නිසා නිරයටම යනවා. විශාල ගවපට්ටියක් ඉන්නවන උදේ ඉඳලා රෑ වෙනකම්ම කවනුව පොවනෝ ගාල් කරනවා. පණුව හැදෙනකොට පණුව වයින් කරනවා. තුවාල හැදෙනකොට තුවාලවලට බේත් කරනවා. වසංගත හැදෙනකොට වසංගතයට ප්‍රතිකර්ම කරනවා. මේ ඔක්කොම කරලා හදලා රැකගෙන ඉන්නෙ මොකටද මේ? අපායට යන්න. ඇයි මේ ගොල්ලු හදන්නේ මේ පෝෂණය කරන්නේ අනුකම්පාව නිසාද? නෑ, ඒක තමන්ගේ ආර්ථිකය උදෙසා. ඒ සතෙක් විකුණන විකුණන පාරක් ගානේ අපිටත් නිරේට පාර හැදෙනවා. එහෙනම් කුකුළු හැදුවත් එළුව හැදුවත් ඌරු හැදුවත් කාරණාව එහෙමමයි. එතකොට මෙතන ධනේ ගවය බෝ වෙනවා කියලා සඳහන් කරාම ධාර්මික ධනෝපායන ක්‍රම අතර ධර්මයේ සඳහන් කරනවා මේ සත්තු ඇති කරන එක, සත්ව පාලනේ. ඒ මොන සත්ව පාලනේ ගැනද තුට කියලා තියෙන්නේ? එදා බුද්ධ කාලේ තිබිච්ච ගව පාලනේ ගැන. මොකටද ගවයෝ හැදිවි? කුඹුරු හාගන්න, කොළ පාගගන්න, කිරි ටික ලබාගන්න, ගිතෙල් ටික වෙඩරු ටික ලබාගන්ඩ පස්ගෝ රසේ ලබා ගැනීම උදෙසා ඇතිකරපු ගවයට පුදුම විදිහට සැලෙක්වා. දෙවියෙක් හැටියට දැක්ක සමහර කාලික මවක් හැටියට සැලකුවා සමහර කාලික. එනම් ගව සම්පත කියලා යෙදා කතා කළේ. අං ඒ තැන ඉඳල පිහිටලයි මේ කියන්නේ ගවය බෝවිනෝවන තරන් කියලා. ගාවෝ තස්ස පජායන්ති කෙත්තේ උත්තං විරෝල් හැති. කෙතට ගෙනහිල්ල බීජ ටික දැම්මහම් ගොයන් ටික බොහෝම සශ්‍රීක වැහැදිනවා. පල දරනකොට රෝග නැතුව උපද්‍රව නැතුව හොඳට පීදෙනවා. දෑකැති වගේ හොඳ ලස්සනට දිගට කරල් පිහිටලා තියෙන. බොල් ඇට හුඟ අඩුයි හොඳ ඇටම වැඩි. අස්වැන්න නෙලාගත්ත හම තමන්ටත් පුදුමයි, මම නං හිතුවේ නෑ ඔච්චර අස්වැන්නක් තියෙයි කියලා. ආන්ගේ තරන් අස්වැන්න හොඳට ලැබෙනවා මිත්‍ර ද්‍රෝහී නොවෙන කෙනාට. කෙත්තේ උත්තං විරෝල්හති කියල සඳහන් කළේ එකයි. එම අස්වැන්න මනාව පරිභෝජනය කරනවා. තමන් උපයගන්න ධනේ කොටස් හතරකට බෙදල එක මනාව සංකලනය කරගන්න. පාලනය කරගන්න. ඒකෙන් එක කොටසක් තැම්පත් කරලා තියෙන. කොටස් දෙකක් නැවත වපුරනෝ. තව කොටසක් කෑමට දානයට හැම දේටම යොදාගන්න. මේ භාගිතුන් වහසකි දනෝ පායන ක්‍රමේ. ආං ඒ නිසා සම්පත් ලැබෙන කුඹුරි වපුරණ බීජවලින් හිතුවට වඩා අස්වැන්න ලැබෙනෝ. ඒ ලබාගත්ත ධනය මනාව පරිපාලනය කරලා පරිභෝජනය කරගන්න. එහෙම නැත්තං ඉවක් බවක් නැතුව ලැබෙන දේ විකුණලා අන්තිමට කණ්ඩවත් නැතුව ඉන්න අයත් අපි දකිනවා. දරිතෝ පබ්බතාතෝවා රුක්ඛාතෝ පතිතෝ නරු චුතෝ පතිට්ඨං ලබති යෝබින්තානං නධූපති. මිතුරන්ට ද්‍රෝහි නොවෙනවනං යම් කෙනෙක් පර්වතයකින් වේවා, විවරයකින් වේවා, ගසකින් හෝ වේවා බිමට වැටුනොත් පිහිටක් නොලබන්නේ නෑ කියලා සඳහන් කළා. පිහිටක් තියෙනවමයි. මේ කාරණාව පැහැදිලි කරනකොට ජාතක පාලියේ ඔය චුල්ල පදුම ජාතකයේ හොඳ නිදර්ශන. මහ බෝසතාණන් වහන්සේ ගලෙන් පහළට තල්ලු කළත් බිමට වැටුන්නේ නෑ. එහෙනම් ගහකට නැගල වැටුනත් කොහොම හරි මග රැඳෙනවා. කවුරු හරි අල්ලගන්නවා. අදෘශ්‍යමාන බලවේගයකින් හරි බේරලා තියෙනවා. ඒ නිසා සමහර වෙලාවට අපිට හිතාගන්න බැරුව යනවා. ඒ නිසා අපි කියනවා වැටුන තැන හැටියට මම නොමැරුණේ ඇයි කියලා. මටත් පුදුමයි පොඩි සීරීමක් විතරයි වුණේ කියලා. බේරගන්න අදෘශ්‍යමාන බලවේගයක් හරි ඉන්නවා. එනම් සඳහන් කළේ පර්වතයකින් වේවා, විවරයකින් වේවා, ගහකින් වේවා බිමට වැටෙනවද කවුරු හරි ආරක්ෂා කරනවා. දරිතෝ පබ්බතාතෝවා රුක්ඛාතෝ පතිතෝ නරු චුතෝ පතිට්ඨං ලබති. ආරක්ෂාවක්ම ලබනවා යෝමිත්තානං නධූපති, මිත්‍රද්‍රෝහී කර්මය කරලා නැත්තම්. පින්නතුනි, මේ කරුණු ඔක්කොම මහ බෝසතාණන් වහන්සේ එදා තේමිය පඬිතු හැටියට රතාචාර්යවරයාට පැහැදිලි කරනවා. උඹ ආවේ මම වලලණ්ඩයි. නමුත් මම වලලනවා කියන එක උඹට මිත්‍රද්‍රෝහී කර්මෙමයි. එයින මම වාගේ කෙනෙක් වලලන්න උඹට සුදුසු නෑ කියලා. ඒකටයි මේ අනුශාසනාව කරන්නේ. මිනිස්සු හැටියට මෙතන ඉන්නේ සුනන්ද විතරයි. නමුත් එදත් මහ බෝසතාණන් වහන්සේගේ මේ දේශනාව අහගෙන දෙවිවරු බ්‍රහ්මියෝ සාදුකාර පවත්වනකොට මුළු වනපෙත දෝංකාර දෙනවා. ධර්ම දේශනාවට තියෙන කාලයේ නිමා වෙලා නිසා අපි තේමිය ජාතකයේ ඇසුරින් සිද්ධ කරන දේශනාව මේ විදිහට නිමා කරමු.